මහාචාර්ය ජී.එල්.පී. ඉරිස්මත්තම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. පොඩ ප්ලීස් මූලාසනයේ සඳහා ගරු වසන්තය අපබණ්ඩාර මහතුමා.
ප්ලීස් කන්ටිනියු.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ඛේදවාචකය සිදු වෙලා දැන් සම්පූර්ණ අවුරුදු 5ක් ගත වෙලා තිබෙනවා. මනුෂ්‍ය ජීවිත 300කට ආසන්න සංඛ්‍යාවක් නැති වෙලා තිබෙනවා. 500ක් විතර ආබාධිත වෙලා තිබෙනවා. හැබැයි තාම සම්පූර්ණ සත්‍යය අපි දන්නේ නැහැ. දැන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් තිබුණා. විජිත් මලල්ගොඩ කමිටුව තිබුණා. කොමිෂන් සභාවක් තිබුණා. ඒකේ සභාපති ධුරය දරුවේ ගරු ජනක්ල සිල්වා විනිශ්චයකාරතුමා. ඒ කාලේ අභියාචන අධිකරණයේ විනිශ්චයකාරවරයෙක්, අද ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙක්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් 7 දෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මේ නඩුව ඇහුවා. දැන් වර්තමානයේ මහා අධිකරණයේ ඉදිරියේ විනිශ්චයකාරවරුන් 3 දෙනෙක් ඉදිරියේ නඩුවක් ආගෙන යනවා. මේ සියල්ලක්ම සිදු වෙලා තිබෙනවා. හැබැයි කතෝලික පල්ලිය වින්දිතයන් අපේ රටේ ජනතාව සෑහීමට පත්වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් සියලුම කරුණු අනාවරණය වෙලා තිබෙනවායි කියලා මොනව හරි හැංගිලා තියෙනවා. එම නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් ඉතාමත් අවශ්‍ය දේ තමයි සම්පූර්ණ සත්‍යය සොයා ගැනීමට පුළුවන් වන විදිහේ යන්ත්‍රණයක් ස්ථාපිත කිරීම. ඒක තමයි ප්‍රධාන අවශ්‍යතාවය. තොර මම මේ සභාවට ගරු සභාවට යෝජනා කරන්න කැමති, මොකක්ද උචිත යන්ත්‍රණය? අපි කොහොමද ඒක නිර්මාණය කරන්නේ? ඒ යන්ත්‍රණයේ අත්‍යවශ්‍ය ලක්ෂණ මොනවාද? මෙන්න මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කරලා ඒ විදිහේ යන්ත්‍රණයක් ස්ථාපිත කළොත් මම හිතන්නේ මේ සියලුම සැක සංකා දුරු කළා සම්පූර්ණ සත්‍යය සොයා ගැනීමට පුළුවන් වෙයි කියලා. මේක කරන්න පුළුවන් 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා ආජ්ඤාපනත යටතේ. ඒක තමයි රාමුව. ඒ රාමුව තුළ සුදුසු යන්ත්‍රණය ස්ථාපිත කරන්න පුළුවන්. හැබැයි ඉතාමත් පැහැදිලි මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර දායකත්වයක් අවශ්‍යයි කියලා. ඒක නැතුව විශ්වාසය දිනා ගන්න බෑ. ජාත්‍යන්තරයේ පමණක් නෙවෙයි, මේ රට තුළ විශ්වාසය දිනා ගැනීම සඳහා සුදුසු විදිහට ජාත්‍යන්තරයේ දායකත්වයක් ලබා ගැනීම අද අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ජාත්‍යන්තර නිරීක්ෂකයන් පත් කරන්න පුළුවන්. ඒක අලුත් දෙයක් නෙවෙයි, එහෙම කරලා තියෙනවා. උදලාගම කොමිෂන් සභාව පත් කරපු අවස්ථාවේදී ඉන්දියාවේ හිටපු අග්‍රමිනිස්ත්‍රකාර පී.එන්. භගවති විනිශ්චයකාරතුමා නිරීක්ෂකයෙක් හැටියට වැඩ කටයුතු කළා. සභාපති හැටියට අපිට පත් කරන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරේ. හැබැයි ජාත්‍යන්තරයේ හා අපේ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා එක්තරා ප්‍රමාණයක සුදුසු විදියට නිර්මාණය කරපු ජාත්‍යන්තර දායකත්වයක් අවශ්‍යයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම ස්ථිර විමර්ශන කාර්යාලයක් අවශ්‍යයි. ස්ථිර විමර්ශන කාර්යාලය. ඒකට බ්‍රිතාන්‍ය ස්කොට්ලන්ඩ් යාඩ්, ඒ වගේම ඇමරිකාවේ ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන්, ඒ අයගේ සහයෝගය අපිට ලබා ගන්න පුළුවන්. තාක්ෂණික සහයෝගය එවැනි ලෝකයේම පිළිගත් විශ්වසනීය භාවයක් තියෙන ආයතන වලින් ලබා ගැනීම අත්‍යවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. එතකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පත්කරන යන්ත්‍රණයට තිබෙන්න ඕනේ ඉතාමත් පුළුල් විෂය පටය. මීට පෙර මොන කොමිෂන් මේ සම්බන්ධයෙන් කරුණු සෙව්වත්, මොන නිගමනවලට පැමිණියත්, අද අලුතෙන් මේ කොමිෂන් මේ පත්කරන යන්ත්‍රණයට බලය තිබෙන්න ඕනේ. මේ පිළිබඳ කාට කාටද දැනුම තිබුණේ? ඒ දැනුම තිබියදී තමන්ගේ රාජකාරිය අතපසු කළාද? නොසැලකිලිමත් වුණාද? එතකොට බුද්ධි අංශවල නියෝග දීමේ ක්‍රියාදාමයේ තොරතුරු ගලා යන ආකාරයේ මේ සියලුම දේවල් සම්බන්ධයෙන් අංග සම්පූර්ණ විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලතල ඒ යන්ත්‍රණයට පැවරීම අත්‍යවශ්‍ය වනවා. ඒ වගේම දැන් සමහර කොමිෂන් සභා ඒවායෙන් නිර්දේශ කළා යම් යම් අයට සමාව දෙන්න, ඒගොල්ලන්ට විරුද්ධව නඩු පවරන්න එපා, යම් යම් නිගමනවලට පැමිණියා. ඒවා බාධක හැටියට සලකන්නේ නැතුව අලුතෙන් මේක විභාග කිරීම අවශ්‍යයි කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ අපි පත් කරන යන්ත්‍රණයට බලය තිබෙන්න ඕනේ ජාතික පොලිස් කොමිෂන් සභාවට, රාජ්‍ය සේවා කොමිෂන් සභාවට හා නීතිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ යම් යම් නිගමනවලට එනවා, ඒක එතනින් නවතින්නේ නැහැ, ඒක ඉදිරියට ගෙන යාම සඳහා මේ නිලධාරීන්ට නිර්දේශ ඉදිරිපත් කළා. ඒ නිගමන ක්‍රියාත්මක කිරීම සඳහා කාර්යක්ෂම යන්ත්‍රණයක් අද ඉතාමත් අවශ්‍යයි. ඒ වගේම ඒ ලැබෙන තොරතුරු හා නිගමන ගරු ජනාධිපතිතුමාට ලබා දෙන්න ඕනේ. එතකොට ඒ වගේම ඒක මුද්‍රණය කරන්න ඕනේ. මුළු රටම ඒ සම්බන්ධයෙන් දැන ගැනීම අවශ්‍යයි. එතන මේ යන්ත්‍රණය ලබා ගන්න තොරතුරු පදනම් කරගෙන නීතිපතිතුමාට බලය ලබා දෙන්න ඕනේ නඩු පැවරීමට. ආයෙත් අලුතෙන් ඒ විමර්ශන පැවැත්වීම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අවුරුදු 5ක් ගත වුණා. ඒ ප්‍රගතිය පිළිබඳ අපිට සෑහීමට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ යන්ත්‍රණය විශ්වසනීයභාවයේ දිනාගත් යන්ත්‍රණයක්. ඒගොල්ලෝ යම් යම් කරුණු අනාවරණය කරනෝ ඒ සාක්ෂි පදනම් කරගෙන වෙන පියවරක් ගන්නේ නැතුව නීතිපතිතුමාට පුළුවන් වෙන්න ඕනේ අධිකරණයේ ඉදිරියේ නඩු පැවරීමට. ඒ වගේම නීතිපතිතුමාට ඒ සම්බන්ධයෙන් කල්ගන්ට හෝ මගහරින්ට අවස්ථාවක් නැහැ. ඒ යන්ත්‍රණයේ නිර්දේශ අනුව ඉතාමත් ඉක්මනින් යම්කිසි කාල සීමාවක් තුළ ඒ නඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා බැඳී සිටින්ට ඕනේ. ඒ වගේම මේ සඳහා ස්ථිර ත්‍රිපූද්ගල මහා අධිකරණයක් ස්ථාපිත කරන්න ඕන. ස්ථිර ත්‍රිපූද්ගල මහා අධිකරණය. එතන මේ නඩුව අහගෙන යනවා, අවශ්‍ය තොරතුරු ඔක්කොම හොයාගෙන තියෙනවා. ඒ තොරතුරු අධිකරණයේ ඉදිරිපත් කරනවා. එතකොට ඒ විදිහට අධිකරණ කටයුතු කාර්යක්ෂම විදිහට කරගෙන යාමට පුළුවන් වෙනවා. ඒ වගේම තව ඉතාමත් වැදගත් දෙයක් තමයි රජයේ අභිචෝදක කාර්යාලය අවශ්‍යයි. නීතිපතිතුමා කියන්නේ රජයට නීති උපදෙස් ලබා දෙන ප්‍රධාන පුද්ගලයා. එතකොට යම්කිසි අවස්ථාවලදී ගැටුමක් ඇතිවන්න පුළුවන්. රජයට නීති උපදෙස් ඒ විදිහේ ගැටුමක් තිබෙන නිසා රජයේ අභිචෝදක කාර්යාලයක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනවා. මේ ව්‍යුහය සම්පූර්ණ කිරීම සඳහා රජයේ අභිචෝදක කාර්යාලයකුත් අවශ්‍ය වෙනවා. අපි මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි ඉන්දියානු රජ ඉන්දියාවේ බුද්ධි අංශ අපේ රටට ලබා දුන්නා එක් අවස්ථාවකදී නෙමෙයි, අවස්ථා තුනකදී මෙන්න මේ විදිහ තොරතුරු අපි ළඟ තිබෙනවා. අපි මේවා ශ්‍රී ලංකාවට දැනුම් දෙනවා. මෙන්න මේ ස්ථානවල මේ වෙලාවල්වල මේ විදිහේ සිද්ධි ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සියලුම තොරතුරු ඉන්දියාවෙන් අපිට ලැබුණා. ඉතින් අවාසනාව තමයි ඒ අනුව මේ අපි පියවර ගත්තේ නැහැ. ඒ ඉන්දියාවෙන් ලැබිච්ච ඉන්දියානු බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව පියවර ගත්තා නම් මේ ඛේද වාචකයේ වැළැක්වීමට පුළුවන් වුණා. හැබැයි ඒ සම්බන්ධයෙන් අපි ඉන්දියාවට කෘතඥතාවයේ පළ කළ යුතුයි. දැන් දැනටම මහාධිකරණය ඉදිරියේ නඩුවක් පවත්වන්නගෙන යනවා. මම ගන්න තරමට මහිතන්නේ අධිචෝදනා පත්‍ර 45ක් විතර යවලා තියෙනවා. ඒ නඩුව මාස 11ක් අහගෙන යනවා. දැනට සාක්ෂිකාරයන් 20ක් විතර කැඳවලා තියෙනවා. ඉතින් දැන් අලුත් සාක්ෂි තිබෙනවා නම් හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශයක් කළා තිබෙනවා. ඒතකොට අලුත් සාක්ෂි අනුව තීරණය කරන්නට වෙනවා වෙන චූදිතයන් මේකට එකතු කිරීම අවශ්‍යද, වෙන සාක්ෂිකරුවන් කැඳවීම අවශ්‍යද, ඒ අනුව ඒ තීරණ ගැනීමේ වගකීමත් නීතිපතිතුමාට
පැවරෙනවා.
මේ සම්බන්ධයෙන් අද තියෙන අද ජනතා මනසේ තිබෙන සැක සංකා සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. සම්පූර්ණ සත්‍ය සොයා ගත යුතුයි. අන්න ඒ අරමුණ ඉෂ්ට කිරීම සඳහා උචිත යන්ත්‍රණයක් නිර්මාණය කිරීම තමයි ප්‍රධාන අවශ්‍යතාවය වෙලා තියෙන්නේ. මම මේ ගරු සභාවට විස්තර කර දුන් ඒ ලක්ෂණවලින් සමන්විත යන්ත්‍රණයක් ස්ථාපිත කළොත් මම හිතන්නේ සම්පූර්ණ සත්‍යය ලබාගෙන ඒ අදාළ මේකට වගකිව යුතු පුද්ගලයන්ට දැනුවම් කිරීම ඒ සියලුම වැඩ කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි කරුණාංශ.
Thank you. Honorable Mahindananda Aludugamge, you have 15 minutes.
පොලසනේ සභාපතිතුමනි, 2019 අප්‍රේල් 21 වෙනි දින සිදුවුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ පවත්වන විවාදය, මේ වෙනකොට මේ විවාදය පිළිබඳ පාර්ලිමේන්තුවේ දින 14ක් අපි පැය 76ක් විවාද කරලා තියෙනවා. මේ සඳහා ගණන් බැලුවොත් මිලියන 150ක් රුපියල් රජය වැය කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ විවාදය සඳහා. ලස්සනේ සභාපතිතුමනි, මේ සිද්ධිය පදනම් කරගෙන අගරදු ගුරුතුමා, ඒ වගේම කතෝලික සභාව මේක විශාල රටේ මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමලක් හිතුණු බැතුමතුන් හැටියට සාධාරණයි, කිතුණුවන්ට වෙච්ච අසාධාරණ පිළිබඳව. නමුත් මේක පළවෙනි රටේ සිද්ධ වෙච්ච ආගමික ප්‍රහාරය පමණක් නෙවෙයි. ඊට මතකයි දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, අරන්තලාව, ඒ වගේම කාත්තංකුඩි පල්ලිය, මේ සියලුම ආගමික ස්ථානවලට විවිධ අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. දැන් දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කරා කියලා, අරන්තලාවේ භික්ෂු ඝාතනය කියලා ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ල කරලා අහිංසක මිනිස්සු මැරුවා කියලා අපි අවුරුදු ගාණක් සිංහල බෞද්ධෝ මේක ඇදගෙන ගියේ නැහැ. හැබැයි ඒ අය ත්‍රස්තවාදීන් කියලා අඳුරගත්තා, යුද්ධය පරාජය කරා, ඉවරයි. හැබැයි මේ කාරණය පිළිබඳව දැන් අප්‍රේල් මාසේ වෙනකොට මේට කලින් ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා. දැන් අප්‍රේල් මාසේ වෙනකොට මේකට අවුරුදු 5ක් වෙලා තියෙනවා. අපි පිළිගන්නවා මේකෙන් 300කට ආසන්න පිරිසක් මිය ගියා, 506ක් තුවාල වුණා. මේ කාරණය පිළිබඳව අපි ඉතාම හොඳින් දන්නවා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ සිද්ධිය කරපු අය ගැන කවුරුත් චෝදනා කරන්නෙත් නැහැ. කතෝලික සභාව මේ ප්‍රහාරය එල්ල කරපු අයට චෝදනා කරන්නෙත් නැහැ. මේ ප්‍රහාරය වළක්වා ගන්න කටයුතු වලට කරපු අයට චෝදනා එල්ල කරන්නෙත් නැහැ. හැබැයි කොහෙවත් නැති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට චෝදනාවක් එල්ල කරනවා. දැන් ගහපු මිනිස්සු අඳුරගෙන තියෙනවා, මේ ප්‍රහාරය වළක්වන්න කටයුතු කරපු නැති අඳුරගෙන තියෙනවා. හැබැයි මේ කිසිම දෙයක් කරපු නැති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට චෝදනා එල්ල කරනවා. මුලසනේ සභාපතිතුමනි, අපි විශේෂයෙන් අගරදු ගුරුතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මම ගෞරවයෙන් බොහොම ගෞරව කරපු ආගමික නායකයෙක් අගරදු ගුරුතුමා. මම කතෝලික ජනතාවට බොහොම ගරු කරනවා. මගේ ගරු මන්ත්‍රීතුමාත් ඉන්නවා. හැබැයි අපි අගරදු ගුරුතුමා ඇතුළු අගරදු ගුරුතුමා ඇතුළු කතෝලික සභාවට වැඳලා කියනවා, කතෝලික ජනතාවට මේ රටේ තිබුණ ගෞරවය නැති කරගන්න එපා ඔබතුමාලා. මේ සිද්ධිය දේශපාලනීකරණය කරගෙන කතෝලික ජනතාවට තියෙන ඒ ගෞරවය නැති කරගන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම අපි ඉතාම ගෞරවයෙන් කතෝලික සභාවට අගරදු ගුරුතුමාට කියනවා. මේකෙන් වෙන්නේ අන්තිමට කියලා බාලගේ මිනිස්සු ටික ජර්ම ගාව නවතින්නේ. මතක තියාගන්න මේකෙන් වෙන දේ. මට කතෝලික පූජකතුමාලා කීපබලක් හම්බුණා අගරදු ගුරුතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ. ඒ අය ඉන්නේ දැඩි කනස්සල්ලකින්. ඒකට හේතුව තමයි අපි දැක්කා පසුගියදා අගරදු ගුරුතුමාගේ මාධ්‍ය හමුව. එතුමා මාධ්‍ය හමුවේ කියනවා සජිත්ටයි අනුරටයි ඡන්ද දෙන්නලු, වෙන කාටවත් ඡන්ද දෙන්න එපයි කියලා. කොහොමද දේශපාලන නායකයෙක් කෙනෙකුට ඡන්ද දෙන්න කියන්නේ? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට පහුගිය කාලේ මැතිවරණේ විශාල බෞද්ධ බලවේගයක් ගොඩනැගුණා. හැබැයි අස්කිරි මල්ලති නායක හාමුදුරුවෝ ප්‍රකාශ කරේ නැහැ සිංහල බෞද්ධ ජනතාව කියලා ගෝඨාභයට ඡන්ද දෙන්න කියලා. එහෙම ආගමික නායකව ප්‍රකාශ කරන්නේ නැහැ. ආගමික නායකව දේශමාන වේදිකාවට එන්නේ නැහැ. ආගමික නායකව කළ යුත්තේ තමන්ගේ ආගම ව්‍යාප්ත කිරීම, තමන්ගේ ආගම ආරක්ෂා කිරීම. ඉතින් ඒ නිසා මට තේරෙන්නේ නැහැ. ඇයි කාදිනල් උන්නාස්සේ සජිත් ප්‍රේමදාස මහත්තයාට අනුර දිසානායක මහත්තයාට ඡන්ද දෙන්න කියන්නේ? ඒ කියන්නේ කාදිනල් උන්නාස්සේගේ ඩීල් එක තියෙන්නේ ඒ දෙන්නත් එක්ක විතරද? දැන් බලන්න ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්නේ කියලා කියනවා. ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, ජාතික ලැයිස්තු මන්ත්‍රී කියන්නේ මරාගෙන මැරෙන බෝම්බ කාර්යයේ තාත්තා දෙන්නෙක්ගේ එක්කෙනෙක් මාමණ්ඩි. ඒතර මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තුන්දෙනෙක්ගේ මාමසා තාත්තා ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච පක්ෂයට ඡන්දයක් දෙන්න කියන තරම්, එහෙම කියන්න තරම් අදගර අගරද ගුරුතුමා මන් දන්නේ ඇයි මේ තත්ත්වයට පත් වුණේ කියලා. ඉතින් ඒ නිසා මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් මේ පිළිබඳව. ඒ නිසා මෙවැනි ප්‍රකාශයක් දැන් අවුරුදු 5ක් ගිහිල්ලා මේ සිද්ධිය සම්බන්ධයෙන් මගේ ළඟ සියලු වාර්තා තියෙනවා. මට කියන්න පුළුවන් එකින් එක මේ ප්‍රහාරය වෙච්ච දවසේ ඉඳලා, මේක හඳුරගත්ත දවසේ ඉඳලා මේක කවුද කරේ කියලා මම ඒ පිළිබඳ ඊළඟට එන්නම්. ඒ නිසා අගරදුගුරු හිමිපාණන් වහන්සේගේ ඉතාම ගෞරවයෙන් නැවත නැවතත් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. සිංහල බෞද්ධ අපිට දළදා මාලිගාවට මහනුවර අපි දළදා මාලිගාවට ගැව්වම අපිට ඒ වේදනාව තියෙනවා. අපේ මුදුන්මල් කඩක් වෙන ශ්‍රී මහ බෝධියට ප්‍රහාර එල්ල කළ සිංහල බෞද්ධ බැතිමතුන් මැරුවා. අපි කොමිෂන් නිල්ලුවේ නැහැ. අපි ඒක අල්ලගෙන ඡන්ද දෙන්න කිව්වේ නැහැ. ඒ නිසා අපි ඉතාම ගෞරවයෙන් කතෝලික සභාවෙනුත් අගරද ගුරුතුමාගෙනුත් නැවත නැවතත් ඉල්ලීමක් කරනවා මේ ප්‍රහාරයේ දේශපාලනීකරණය කරන්න එපා. මේක අපි දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා මේක ලකුණු ගන්න හදනවා. මේකම අපි දැක්ක සමහරු අපේවත් ගන්න හදනවා. ඒක දේශපාලනය කියමු. හැබැයි අපි කියන්නේ ආගමික නායකෙක් කතෝලිකයන්ට නායකත්වය දෙන අගරද ගුරුතුමා, අද අගරද ගුරුතුමා මේ දේශපාලනේ කරණයට එන්න එපයි කියන ඉල්ලීම කරනවා. බලසනේ සභාපතිතුමනි, දැන් මේ සිද්ධිය ගත්තොතින් මේ සිද්ධිය සිද්ධ වෙන්නේ 2019 වසරේ. දැන් මේ පිළිබඳව මේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව දැන් අපි ගත්තොතින් මේ සිද්ධිය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරනවා නම්, පළමුවෙන්ම 2015 මුල් අවුරු මාසකදී ISIS සංවිධානයේ අන්තවාදීන් මතවාද පෝෂණය කර 30 දෙනෙක් ලංකාවෙන් සිරියාවට යනවා. ලංකාවේ ශ්‍රී ලංකාවේ මේ අන්තවාදී මත පෝෂණය කර 30 දෙනෙක් සිරියාවට යනවා. මේ පිළිබඳව බුද්ධාංශ විසින් වාර්තා කරන ආරක්ෂක කවුන්සලයට. ඒ විතරක් නෙවෙයි මුලසනේ සභාපතිතුමනි, අවස්ථා ගණනාවකදී ආරක්ෂක කවුන්සලයට මේ විවිධ පුද්ගලයන්, ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවෙන් සිරියාවට ගිය පුද්ගලයන් පිළිබඳ, ඒ වගේම පර්ල් ඔෆ් විට්සම් කියන සමාජ මාධ්‍ය කණ්ඩායමක් මේ අන්තවාදී මතය අකරන ජමාතේ මිල්ලත ඉබ්‍රහීම් කියලා සංවිධානයක් පිළිබඳව මේ බුද්ධාංශ විසින් දිගින් දිගටම දැනුවත් කරනවා 2015 ඉඳලම. ඒ වගේම දිගින් දිගටම ISIS දැඩි මතධාරී දරන මොහමඩ් නවුෆර් මොහමඩ් අලි අබුත් මේ සියලු පුද්ගලයන් පිළිබඳ, මේ සිද්ධියට සම්බන්ධ සියලු සිදුවීම් පිළිබඳ ආරක්ෂක කවුන්සලයේ බුද්ධාංශ විසින් දැනුවත් කරනවා. මගේ ළඟ තියෙනවා බුද්ධාංශ අධ්‍යක්ෂක මණ්ඩලයේ 2016 දෙසැම්බර් 20/27 වෙනිදා ISIS රත්සවාදීන් ඉරාකේ සහ සිරියාව සදාවන ඉස්ලාමීය රාජ්‍ය සිදුකේ තර්ජන හඳුනාගෙන පිළිබඳ වැඩපිළිවෙල, මේ ඔක්කොම බුද්ධාංශ 2015 ඉඳලා 2010 වෙනකම් බුද්ධාංශ විසින් මේ මුස්ලිම් මේ රටේ මේ අන්තවාදී පුද්ගලයන් විසින් සිරියාවට ගිහිල්ලා ISIS එකත් එක්ක සම්බන්ධ වෙලා කර මේ ගණදෙනු සියල්ල පිළිබඳව බුද්ධාංශ දැනුවත් කරනවා. මේක මේ රටේ බුද්ධාංශ, මේකේ ආරක්ෂක කවුන්සිලය, මේ රටේ ආරක්ෂක කමිටු දන්නේ නැහැ කියලා කාටවත් කියන්න බෑ. මේ සියලු දේ දැනුවත් කරලා දෙන බුද්ධාංශ විසින්. හැබැයි දැන් අපිට මේක ගැන කතා කරලා වැඩක් නැහැ. දැන් මේ ප්‍රහාරය එල්ල වෙලා, දැන් මේ ප්‍රහාරය එල්ල වුණාට පස්සේ දැන් අගරදගුරු තුමා විසින් දැන් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේලාට සාධාරණයක් වුණේ නැහැ කියලා. උලස්සනේ සභාපතිතුමනි, 2019 04/21 වෙනිදා ඉඳලා පුද්ගලයන් 730ක් අත්තරම් කොට අරගෙන දෙනවා මුලස්සනේ සභාපතිතුමනි. පුද්ගලයන් 730ක්, ඒ වගේම එකෙන් 411කට අප දීලා තියෙනවා. ඒ වගේම විදේශයන් නිදි අත්තරම් කොටගත් පුද්ගලයන් සංඛ්‍යාව මේ සිද්ධියට සම්බන්ධව 52ක්. ඒ විතරක් නෙමෙයි අධිකරණ කටයුතු ආ බන්ධනාගාරගත කළ සැකකරුවන් 211ක් අතරින් 42 දෙනෙකුට අප දීලා තිනවා ගම්පහ මහනුවර කුරුණෑගල පුත්තලම නුවරළිය මඩකලපු යන මහාධිකරණවලත් කොළඹ සහ කෑගල්ල යන ත්‍රිවිත්ගොල මහාධිකරණවලත් මේ වෙනකොට නඩු අහගෙන යනවා ඒ වගේම 2021 10 4 වෙනකොට චෝදනා 25753 චෝදනා 25753ක් නඩු 13ක් පවරලා තිනවා මේ සිද්ධිය ඒ විතරක් නෙමෙයි අතනොමතිල පෝෂණය කරන සංවිධාන පුද්ගලයන් අසාධු ලේඛන ගත කරලා සංවිධාන නමයක් 2021 4 13 වෙනිදා වෙනකොට අතිවිශේෂ ගැසට් පත්‍රයකින් තහනම් කරලා තියෙනවා. මේ විතරක් නෙමෙයි ප්‍රහාරයට වගේ කීතු චූතිතයන්ට අයත් පුද්ගල දේපල ඉඩම් ගොඩනැගිලි වාහනවල වටිලාකම 103,650ක් මුදල් සහ ස්වර්ණාභරණ 101,680ක් මේ සියල්ල දේපල රාජසන්තක කරන්න රජය කටයුතු කරලා තියෙනවා. දැන් මේ කිසිවක් කරලා නැහැ කියන ඉඳන් මම මේ කියන්නේ. ඒ විතරක් නෙමෙයි විදේශ බුද්ධියස විසින් ප්‍රහාරයෙන් පසු විමර්ශන වලින් අඳුරාගත් මෙරට දුරකථන අංක 702ක් අඳුරගෙන ඒමතත් 47 දෙනෙක් අත්දැකීමට අරගෙන තියෙනවා. ඒ විතරක් නෙමෙයි ජනාධිපති කොමිෂන් අනෙත් කමිටු වාර්තා කිරීම් එසියල් නීතිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න ඒවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් දේශපාලන රාජ්‍ය නිලධාරීන්ට විමර්ශන ආරම්භ කිරීම තරාතිරම නොමලා පරීක්ෂා කරලා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි 2020-2019 ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික කාරක සභාවේ නිර්දේශ යෝජනා ක්‍රියාත්මක කිරීම ඒ සියල්ල කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අන්තවාදීන්ට ත්‍රස්තවාදීන්ට සම්බන්ධ මෙරට සංවිධාන තහනම් කිරීම 2020-2013 මේ සියලු කටයුතු කරලා තියෙන්නේ වත්මන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරයා හැටියට කාලේ. ඒ නිසා ඒ විතරක් නෙවෙයි අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරවලට සම්බන්ධය අසාධු ලේඛනගත කිරීම 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත යටතේ අංක 21-46-16 දරන ගැසට් පත්‍රයේ පුද්ගලයන් 68 දෙනෙක් අසාධු ලේඛනගත කරලා තියෙනවා. ඒක මට කියන්න පුළුවන් මේ සම්බන්ධයෙන් කරලා තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව ගොඩක් මට කියන්න පුළුවන් මුලස්සනේ සභාපතිතුමනි. ඒ විතරක් නෙවෙයි මේ ප්‍රහාරයේ මේකට සම්බන්ධ පුද්ගලයන් ගත්තොතින් මගේ ළඟ තියෙනවා එයාගේ ඡායාරූප මගේ ළඟ තියෙනවා එයාගේ නම ගම බුද්ධියංශ වාර්තා මේකේ තියෙනවා මොහමඩ් ඉබ්‍රාහිම් මොහමඩ් නවුෆර් ඔහුගේ නම ලිපිනේ ගියපු දවස බුද්ධියංශ වාර්තා මේ හැම කෙනාගේම ඡායාරූපත් එක්ක මේ බුද්ධියංශ විසින් මේ සියල්ල ආරක්ෂක කවුන්සලයට දීලා තියෙනවා මේ බුද්ධිංශ විශ්ව ඉදිරිපත් කළ තියෙන වார்த்தාව. ඒ වගේම ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්ත කීටි කිරීමේ ක්‍රියාවලිය ප්‍රගතිය මේ සියල්ල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මගින් කරපු සියලු දේවල් පිළිබඳ කරලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මුලස්සනේ සභාපතිතුමනි මේකේ ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයා හැම වෙලාවෙම කතා කරනවා මේ සොනික් ගැන කියලා. රෑට හොයිනෙනුත් සොනික් ගැන කියනවා. දැන් මේ සොනික් පිළිබඳව බී වார்த்தාවක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නඩු අංක බී 13-119 2020-4-29 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළා දෙන මේ සොනික් කියන්නේ කවුද කියන එක පිළිබඳව. ඔහුගේ කාර්යභාරය මොකද්ද කියන එක කියලා දෙනවා. ඒ නිසා මේ පිළිබඳව කාදිනල් උන්නාසේ ජනාධිපතිතුමා විසින් පුද්ගලයන් හිටපු ජනාධිපතිතුමා විසින් මේ අදාළ පුද්ගලයන් අත්තරන් කොට ගන්න බැහැ කියලා දුරකතනෙන් කිව්වයි කියලා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක ප්‍රතික්ෂේප කරා. ඉතින් මම දන්නේ ආගමික නායකෙක් ඇයි එහෙම බොරු කියන්නේ කියලා. හරි. එතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිලා ඉඳි කාලේ මේ පුද්ගලයන් අත්තරන් උඩ අරගෙන නඩු දාලා නීතිපතිට යවලා විශේෂ අධිකරණවල නඩු දාලා දේපල තහනම් කරලා කරන්න ඕනේ කිසිම දේ ඔක්කොම කරලා තියෙනවා. හැබැයි දලදා මාලිගාවට බෝම්බ ගහපු කී දෙනෙක් දේපල තහනම් කරලා තියෙනවද? ත්‍රිපුද්ගල විශේෂසුරු මඩුලුවල නඩු අහලා තියෙනවද? ඒ වගේම අපේ දලදා ශ්‍රී මහ බෝධියට ප්‍රහාර එල්ල කරපු අය. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේක දේශපාලනය කරන්න එපා. මේක දේශපාලනීකරණය කරන්න එපා කියන. මේකට කාලේ නාස්ති කරන්න එපා. මේකට රජයක් හැටියට කරන්න. දැන් මේ කතෝලිකයගේ ඡන්දගණ්ඩ විපක්ෂ නායකතුමා ගිහිල්ලා කියනවා අගරදුගුරුතුමාට මම ඔබතුමා මගේ ආණ්ඩුව මම ජනාධිපති වුණොත් වෙන්නේ නැහැ වුණොත් මම මේක ඔබට සාධාරණයක් ඉෂ්ට කරනවා. මේකට වැඩිය මොකද්ද කරන්න දෙන්නේ සාධාරණ? මේකට වැඩිය මේකේ අලගිය වැලගිය ඔක්කොම අල්ලලා ඉවරයි. මේකනේ මහමොලකරු කවුද කියලා ඉතින් හොයන්න ඕනේ මහමොලකරු. ඉතින් මහමොලකරු මේකේ පුද්ගලයන් පිරිසක් විසින් පහර දීමක් කරලා තිනවා. මේකේ කරලා තියෙන එකම වැරද්ද තමයි එවකට හිටපු ආරක්ෂක ඇමතිවරයා මේක නවත්තන්න කටයුතු කරන්න තිබ්බා. එදා හිටපු ආරක්ෂක ලේකම්වරයා, එදා හිටපු ආරක්ෂක ඇමතිවරයා ඒ පිළිබඳ සැක දිනවා. ඉතින් හැබැයි අපිට මහා මොලකරු කියලා මේක මේ අපරාධයක් වෙන්න වළක්වා ගැනීම, අපරාධයක් සිදුවීම වළක්වා ගැනීම පිළිබඳ අපට දනුවම් දෙන්න පුළුවන් වෙයි. හැබැයි මේකේ මහා මොලකරුවෙක් කියලා දැන් මට මතකයි පහුගිය කාලේ කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරන්න තමයි මේක කරේ කියලා. ඒ කියන්නේ සිංහල බෞද්ධ නායකයෙක් ජනාධිපති කරන්න මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයක් කෙල්ල කරනවා. මේක පොඩි ළමයින්ට කියන්න හොඳයි. ඒ නිසා විවිධ ත්‍රස්තවාදී කණ්ඩායම් ලෝකේ විවිධ රටවල් වල ඉන්න අපේ රටෙත් ඉන්නවා. ඒක මුස්ලිම් අන්තවාදීන් වෙන්න පුළුවා, බෞද්ධ අන්තවාදීන් වෙන්න පුළුවා, ක්‍රිස්තියානියත් විවිධ අන්තවාදී පුද්ගලයන් ඉන්නවා. ඒ විවිධ අන්තවාදී පුද්ගලයන් විසින් විවිධ සංවිධානත් එක්ක කටයුතු කරනවා. ඒ පුද්ගලයන් විසින් විවිධ ප්‍රහාර විවිධ සිදුවීම් ලෝකේ හැම රටකම සිද්ධ කරනවා. මේක ලංකාවේ පමණක් නෙවෙයි, අපි දැකලා තියෙනවා ඇමරිකාවේ ලෝකේ දියුණු රටවල මේ ඊයේ පෙරේද වෙච්ච ප්‍රහාර මේවා සිද්ධ වෙනවා. මේක සාමාන්‍ය සිදුවීම්. හැබැයි ජාතික ආරක්ෂාව හරියට ක්‍රියාත්මක කරා නම්, ජාතික ආරක්ෂාව හරියට ක්‍රියාත්මක කරා නම් මේ ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි අවසාන වශයෙන් නැවතත් අපි කිතුණු ජනතාවට හරි ආදරේ. මම නියෝජනය කළ අපේ දිස්ත්‍රික්කයේ අපගේ ආසනයේ කතෝලික ජනතාව ඉන්නවා. ඒ ජනතාව ඉන්නේ පොඩි කනගාටුවකින්. ඒ අය ඉන්නේ හිතරිදීමකින් මේ කාදින ලුණ්ඩාසේ විසින් කරන ප්‍රකාශ පිළිබඳව. ඒ නිසා අපි තාම ගෞරවයෙන්
නැවත
අවසාන වශයෙන් අගරද ගුරු අපේ තුමාගෙන් තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ කතෝලික ජනතාව වෙන ආගම් වලට යන්න ඉඩ අරින්න එපා. මේක ඉඩ අරින්න එපා. මේක කරන්න එපා. මේකෙන් වෙන්නේ කතෝලික ආගම පිළිබඳ ජනතාවට තියෙන විශ්වාසය නැති වෙනවා. ආගමේ නායකයා අපේ මහානායක හාමුදුරුව වැරදි ප්‍රකාශයක් කරලා දෙක බෞද්ධ ආගමට බලපානවා. ඒ අපි දැන් අස්කිරේ මහානායක හාමුදුරුව බෞද්ධ මල්ලත් මහානායක හාමුදුරුව පෞද්ගලික මත කියන්නේ නැහැ. එහෙම කරන්නේ නැහැ. ඒ නිසා කරුණා කරලා මේක දේශපාලනය කරන්න එපා. ඒ නිසා මේකේ ඉතාම පැහැදිලි කාදින ලුණ්ණාසේ වැරදි කරපු අයට චෝදනා කරන්නෙත් නැහැ. වැරද්ද වළක්වන්න කටයුතු කරපු නැති අයට චෝදනා කරන්නෙත් නැහැ. තුන්වෙනි පාර්ශ්වයකට චෝදනා එල්ල කරනවා. ඒ නිසා අපි නැවතත් කතෝලික ජනතාවගෙන් මේ දේශපාලනීකරණය කරන්න එපා. මේ අනෙකුත් මේ රටේ වෙච්ච ප්‍රහාරයත් එක්ක ගත්තාම වැඩිම සාධාරණයක් බෞද්ධයන්ට මුස්ලිම් ජනතාවට වැඩිම සාධාරණයක් ඉෂ්ට වෙලා තින්නේ කතෝලික ජනතාවට කියන කමතක් කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු නලින් බණ්ඩාර ජයමහමෙතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු මුලාසේ මන්තුමනි, තුතුවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව කලින් කතා කරපු මන්ත්‍රීතුමා මේක ඇස්ටිමේට් එකකුත් දුන්නා. බෑ කතා කරලා තියෙනවා මෙච්චරක් වියදම් කරලා තියෙනවා කියලා. මම හිතන්නේ මේ මැනරූම් ජීවිතවලට පැය වලින් වන්දි ගෙවන්නත් බෑ, මුදලින් වන්දි ගෙවන්නත් බෑ. වෙන්න ඕන හොඳම දේ තමයි සාධාරණ ඉෂ්ට වෙන එක. ඒ සාධාරණ වෙනුවෙන් තමයි දිගින් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂයක් විදියට අපි කතා කරලා තියෙන්නේ. මේකේ සාධාරණ ඉෂ්ට වෙනවා නම් අපිට මේ කතාව අවසන් කරන්න පුළුවන්. හැබැයි සාධාරණ ඉෂ්ට වෙන පාටක් නෑ ගරු මුලාසේ මන්තුමනි. විශේෂයෙන් මම යන්නම් 2015ට. දැන් මේගොල්ලෝ දැනටත් බණින්නේ රවි සෙනිරත්නටයි CID එකේ සානි මහත්තයාටයි ආණ්ඩුව අය බයිනෝ අපි දැක්කා. ඒ වගේම ඊයේ පෙරදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් රවීට සානිට බයිනෝ අපි දැක්කා. මේගොල්ලන්ට මේ බණින්න හේතුණු කාරණේ පොඩ්ඩක් මම ගන්නම්. 2015 පොලිස් ප්‍රතිතුමා ලිඛිතව එව්වා විමර්ශන කරන්න කියලා කාරණා කිහිපයක් CID එකට. සාමාන්‍යයෙන් CID එකට විමර්ශනය කරන්න පුළුවන් තියෙනවා මුදල් ගනුදෙනු නම් 150ට වැඩි, වංචාවක් නම් 150ට වැඩි, එහෙම නැත්නම් සයිබර් අපරාධ, එහෙම නැත්නම් පොලිස් ප්‍රතිවරයා ලිඛිතව එවන විමර්ශන තමයි විමර්ශනය කරන්න ඕනේ. ඉතින් ඒ විමර්ශන අතර තිබෙනවා කීට්නර්ට වද දීම, උපාලි තෙන්නකෝන් පහර දීම, නාමල් පෙරරා පහර දීම. මෙන්න මේ සම්බන්ධව විමර්ශනය කරද්දී ට්‍රිපොලි ප්ලැටූන් එකේ 5 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා බුද්ධිආසෝල. ඒ වගේම ප්‍රගීත් එග්නලිගොඩ අතුරුදහන් කිරීම, පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධව ගිරිතලේ කඳවුරේ 12 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. බොහොම පැහැදිලිවම නීතිපතිවරයා සාක්ෂි තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙකට නඩුව ගොනු කරලා තියෙනවා. ඒ වගේම මේ කාරණා දෙක සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා විදියට එවකට එතුමා කටයුතු කරපු අවධියේ මේවා සිද්ධ වුණේ. ඔහුගෙන් කට උත්තර අරන් තියෙනවා අධිකරණයට කරුණු ගොනු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දන්නවා සානි අබේසේකරටත් ඒ වගේම CID එක සම්බන්ධවත් විශාල වෛරයක් ගෝඨාභය රාජපක්ෂ තුල ඇති වෙලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ තුල විශාල වෛරයක් ඇති වෙලා තිබුණා, විශේෂයෙන්ම සානි අබේක්ෂේකර සම්බන්ධව. 2018 ඔක්තෝබර් 26, ඒ කියන්නේ දවස් 52 කුමන්ත්‍රණය වෙනවත් එකම මොකද වෙන්නේ? හේමසිරි ප්‍රනාන්දු ආරක්ෂක ලේකම්වරයා විදියට පත් කරනවා. ඒ දවස් 52 කුමන්ත්‍රණ කරුවන් විසින් බලයට පත් කරපු ආණ්ඩුව විසින්. ඒ වගේම කෑගල්ලේ DIG වරයා විදියට පාලිත සිරිවර්ධනව පත් කරනවා දවස් 52 දී. මේක ගලපලා බලන්න එන්න, අඩියෙන් අඩිය ඔහොම එනකොට අපි කියන්නම් මේ කුමන්ත්‍රණ කරුව මහමල කරුව මම නමින් නම් කරන්නම්. පොඩ්ඩක් ඉන්න, ආගෙන පොඩ්ඩක් ඉන්න, නම් කරලා දෙන්නම්. හරිද? ඊළඟට දවස් 52 දී නොවැම්බර් 30 පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වවු නැති වලදී ඝාතන වෙනවා. දැන් ඔන්න මේට කලින් කතා කරපු මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කිව්වා මේ ඝාතන සම්බන්ධව බුද්ධ්‍යංශ වාර්තා කරලා දිනවා කියලා. හැබැයි මේ පොලිස් නිලධාරී දෙන්නගේ ඝාතනයේ සම්බන්ධව බුද්ධ්‍යංශ CID ට ලියනවා මේ වවු නැති පොලිස් නිලධාරීන් දෙදෙනව ඝාතනය කරේ LTT එක කියලා. LTT එකට මේක පවරනවා, මේ වෞද්ධ පොලිස් නිලධාරීන් දෙන්නගේ ඝාතනය. හැබැයි පසුව හෙළියනවා මේක සහරාල්ල කරපු වැඩක් කියලා පසුව හෙළියනවා. එහෙනම් බුද්ධිංශ දැන දැනම සහරාල්ල කරයි කියලා දැන දැනම පැහැදිලිවම LTT ගිණුමට මේක බැර කරන්න කටයුතු කරේ මේ කුමන්ත්‍රණයේ කොටසක් විදියට. ඒ වගේම 2019 නොවැම්බර් කෑගල්ලේ බුදු පිළිම කැඩීම. හැබැයි මේක CID එකට බාර දෙන්නේ නැහැ. මේ කෑගල්ලේ බුදු කැටි පිළිම කැඩීම සම්බන්ධව අපේ සුජිත් සංජය කෑගල්ලේ මන්ත්‍රීතුමා බොහොම හොඳට මේක ගැන දන්නවා. ඒ බුදු පිළිම කැඩීම සම්බන්ධව පරීක්ෂණ පවත්වන්නේ අර දවස් 52 කුමන්ත්‍රණයේ වෙලාවේ කෑගල්ලේ DIG වරයා විදිහටපත් කරපු පාලිත සිරිවර්ධන තමයි මේ කෑගල්ලේ බුදු පිළිම කැඩීම සම්බන්ධව පරීක්ෂණය මෙහෙවන්නේ. අනේ එතනත් අපිට බරපතල සැකයක් තියෙනවා. කෑගල්ලේ බුදු විලම කැඩුවේ පාලිත සිරිවර්ධව දවස් 52 දී ගිහිල්ලා DIG කරලා තමන්ගේ කුමන්ත්‍රණේ එක මෙහෙයුමක් විදියට කියලා අපිට බොහොම පැහැදිලිවම පේනවා. ඒ වගේම කෑගල්ල මේ පරීක්ෂණ කරන නිලධාරීන් යනවා සහරාන් ඉන්න ගමට. ග්‍රාම නිලධාරීවරයා වාර්තා කරනවා සහරාන් ගමේ නැහැ කියලා. හැබැයි පාලිත සිරිවර්ධන මේක පොලිස්පතිවරයාට වාර්තා කරන්නෙත් නැහැ. මේ සම්බන්ධව ට්‍රැවල් බෑන්ඩ් එකක් විදේශ ගමන් තහනමක් ගන්න කටයුතු කරන්නෙත් නැහැ. අන්න කුමන්ත්‍රණේ ඒ පාර්ශවකරුවන් තමන්ගේ කුමන්ත්‍රණය සඳහා වටපිටාව සකස් කරන්න කටයුතු කිරීම. ඒ වගේම එක තැනක කියනවා ඒගොල්ලෝ ඉන්ටර්පෝල් එකේ සහාය පැතුවලු. ඉන්ටර්පෝල් එකේ සහාය පැතුවා නම් ඒ ඉන්ටර්පෝල් එකට සම්බන්ධ ඒ වෙදසිංහ මං හිතන්නේ හරිද වෙදමුල්ල කියන නිලධාරියෙක් තමයි SP විදිහට හිටියේ. ඔහුට මේක යොමු කරන්න බෑ. ඔහුට යොමු කරන්නේ නැහැ. මේකත් යොමු කරන්නේ CID එකට තමයි යොමු කරන්නේ, ඉන්ටර්පෝල් එකට මේ පිළිබඳව දැනුවත් කිරීම කරන්න කියලා. නිසා එතනත් අපිට සැකයක් තියෙනවා මේ කටයුත්තදී කෑගල්ලේ DIG වරයා කටයුතු කරපු ආකාරය සම්බන්ධයෙන්. ඊට පස්සේ තමයි අපේ කබීර් රෂීම් මැතිතුමාගේ ලේකම්වරයෙකු දෙන ඔත්තුවක් පදනම් කරගෙන වනාත විල්ලුවේ පරීක්ෂණයක් සඳහා යනවා CID එක. එතනදී බෝම්බ මං හිතන්නේ කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් එක්ක, බෝම්බ කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් එක්ක සැකකරුවන් අත්අඩංගුවට පත් වෙනවා. ඔන්න එතනින් පස්සේ තමයි සානි අබේසේකරට උපදෙස් දෙන්නේ මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. එතනින් පස්සේ බොහොම පැහැදිලිව අපි දන්නවා මේ සියලුම අත්අඩංගුවට ගැනීම, මේ කෑගල්ලේ බුද්ධි පිළිම සම්බන්ධව සියලුම අත්අඩංගුවට ගැනීම සහ සංකීර්ණ විමර්ශනයක් ආරම්භ වෙන්නේ එතනින් පස්සේ. ඒ වගේම ජමීල් කියන අන්තවාදී ත්‍රස්තවාදිය සම්බන්ධව 2018 වාර්තා වෙලා තිබුණා. 2018 මේ ත්‍රස්තවාදිය සම්බන්ධව වාර්තා වෙලා තිබුණා. ඒ වගේම ඒ 2018 ත්‍රස්තවාදිය කියලා විදිහට අඳුනගත්තු ජමීල් දැන් ත්‍රස්තවාදී කටයුතු වලින් ඈත්වෙලා ඔහු පිළිබඳව ගැටලුවක් නැහැ කියලා අර ජනාධිපති තුමා දවස් 52කට පත් කරපු නිලධාරියෙක් වාර්තා කරලා තියෙනවා දැන් ජමීල් බොහොම හොඳයි කියලා. මේ හැම දෙයක්ම මේ කුමන්ත්‍රණ කරුවන්ගේ එක එක පියවරන් විදිහට තමයි අපිට පේන්නේ. ඒ නිසා දවස් 52 දී ජමීල් කියන ත්‍රස්තවාදියා හොඳ උනේ කොහොමද කියලාත් මම ඔය ඉස්සල්ලා කතා කරපු മന്ത്രിവരയാകെ അഹനോ. දවස් 52 കുമന്ത്രണയ මේ මහා පාස්කු ප්‍රහාරයේ තව එක කොටසක් විදිහට අපිට බොහොම පැහැදිලිවම පේනවා. ඒ වගේම නිලන්ත ජයවර්ධන, ඔව් අප්‍රේල් මාසේ 11 බුද්ධ CID එකේ DIG ට ලිපියක් යවනවා, රහසිගත මේක සීල් කරපු ලිපියක් විදිහට. හැබැයි ඒක විදේශගතලා ඉන්න රවිසෙනිරත් මේක කඩලා කියවන්නේ 17 වෙනිදා. හැබැයි මේක සානිගේ අතරපත් වෙන්නේ ඔහු විසින් බාරදෙන DIG වරේ හරහා අප්‍රේල් 22 වෙනිදා. ඒ කියන්නේ සානිගේ අතට මේ තොරතුරු එනකොටත් බෝම්බ පත්තු වෙලා ඉවරයි. ඉතින් ඒ නිසා පැහැදිලිවම මේගොල්ලෝ මේ සානිට රවීට පටලවන්න හදන වෙන මුකුත් ඉඳන් නෙමෙයි, මේ ගෝඨාභයට විරුද්ධව ඔවුන් ක්‍රියාත්මක කරපු නිසා. විශේෂයෙන්ම සානි රවි යුගලය මේ සම්බන්ධව නඩු 42ක් මේ සිද්ධියෙන් පස්සේ දානවා. ඒ වගේම සැකකරුවන් 93 දෙනාගෙන් 89ක්ම අත්අඩංගුවට ගන්නේ සානි රවි යුගලයේ ඉන්න කාලේ. දැන් මම දැක්කා ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කෝවා විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තා කියලා. කවුද අත්අඩංගුවට ගත්තේ? අත්අඩංගුවට ගත්තේ කවුරුවත් නෙමෙයි, අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී බදුර්දීන් මන්ත්‍රීතුමා. ඒ වගේම ඊට පස්සේ අත්අඩංගුවට ගත්තා අසාත් සාලි මහත්තයා. ඔන්නෝම 4 දෙනෙක්ව තමයි අත්අඩංගුවට ගත්තේ. හැබැයි ඒගොල්ලෝ අත නිදොස් කොට නිදහස් වෙලා තියෙනවා. ඒගොල්ලෝ වැරදිකරුවන් නොවන බව බොහොම පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේගොල්ලෝ අත්අඩංගුවට ගත්තයි කියන පිරිස්
නෑ, නම කිව්වේ නෑ,
නම් කිව්වේ නෑ. ඉස්සල්ලා කතා කරපු මන්ත්‍රීතුමා, ඉස්සල්ලා ගොඩක් මන්ත්‍රීරු කතා කරා.
නම කිව්වේ නෑ.
නෑ නෑ, ඔය නම කියන්න වැඩි. නෑ නෑ නෑ, මම කිසිම අවස්ථාවක් කිව්වේ නෑ. ඔබතුමා බලන්න
ඉස්සල්ලා කතා කරා.
තව එක විනාඩියයි තියෙන ගරු මන්ත්‍රීතුමා.
නෑ නෑ, නම කිව්වේ නෑ. බලන්න අන්සාඩ් එක බලලා කියන්න.
නම කිව්වේ නෑ.
නම කිව්වේ නෑ. නම කිව්වා නම් බලන්න.
ඔබතුමාට තව විනාඩියයි තියෙන්නේ.
ඔව්, පැහැදිලිව මේ නිසා අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ කුමන්ත්‍රණය දියත් කරපු ආකාරය, මේ කුමන්ත්‍රණය සිදු වුණු ආකාරය. දවස් 52 කුමන්ත්‍රණයෙන් පස්සේ විශේෂයෙන්ම අපි දන්නවා නාලකසිල්ල මහත්තයාගේ ජවනිකාව ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියලා එකක් ගෙනල්ලා මට තව වෙලාව විපක්ෂ නායක කාර්යාලයෙන් වෙන් කරලා තියෙනවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් කියලා ගෙනල්ලා නාලකසිල්ලව අත්අඩංගුවට ගත්තා. මේ සේරම මේ එකට පැටලුණු කතන්දර ගොඩක්. මොකද නාලකසිල්ල තමයි සහරාන් පිටිපස්සේ හඹාගේ නිලධාරියා. ඔහුට සම්බන්ධව ට්‍රැවල් බෑන්ඩ් එකක් ගත්තේ නාලකසිල්ල. ඔහු අත්අඩංගුවට ගන්න රෙඩ් නෝටිස් හැරියේ නාලකසිල්ල. ඒ නිසා නාලකසිල්ලව ඇරස් කරා. මොකද අර නාමල් කුමාර කියන ජවනිකාවක් දාලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් එක්ක එකතු වෙලා. මේ සේරම ගලපලා බලනකොට අපිට බොහොම පැහැදිලිවම පේනවා මේ සේරම ක්‍රියාත්මක වුණේ මේ මහා පාවාදීව මේ මහා කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම හරහා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා අපිට දැන් අලුතෙන් පරීක්ෂණ පවත්වනවා නම් කවුරු ගැනද පරීක්ෂණ පවත්වන්න ඕනේ? පරීක්ෂණ පවත්වන්න ඕනේ නිලන්ත ජයවර්ධනයි, ඒ වෙලාවේ හමුදා බුද්ධි ප්‍රධානියා විදිහට හිටපු සලේයි. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාද එදා හමුදා බුද්ධි ප්‍රධානියා විදිහට හිටපු සලේව අද බුද්ධ්‍යංශ සියලුම බුද්ධ්‍යංශවල ප්‍රධානියා බවට පත් කරලා තියෙනවා. සියලුම බුද්ධ්‍යංශවල ප්‍රධානියා බවට පත් කරලා තියෙනවා. ඒ නිසා අපිට පේනවා කටයුතු කරමින් ඉන්නේ අද වෙන විට ඒ මහා පාවාදීම සිදු වුණු මහා කුමන්ත්‍රණ කරුවන් ආරක්ෂා කිරීම සම්බන්ධව. එනිසා බොහොම පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ බලය ලබා ගැනීම සඳහා මේ මහා කුමන්ත්‍රණයේ මහමලකරුවා විදිහට සැලෙත් එකතුලා තමයි මේ ගේම ගැහුවේ. මේකට අලුතෙන් කියන්න ආයේ අලුතෙන් පරීක්ෂණ පවත්වන්න දෙයක් නැහැ. අපිට නම් පරීක්ෂණය බොහොම පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය අද මේ රටේ අය දන්නවා. අපි දැක්කා කාදිරල්තුමාට චෝදනා කරනවා. කාදිරල්තුමත් පරීක්ෂණය නිරීක්ෂණය කරලා තමයි එතුමා නිගමනය දීලා තියෙන්නේ. ඒ නිගමනය තමයි සලෙයි ගෝඨාභය රාජපක්ෂ එකතුලා තමයි බලය ලබා ගැනීම සඳහා මේ මහා පාවාදීම කුමන්ත්‍රණය කරලා තියෙන්නේ. අද මේ මදිවට අපි දැක්කා මේ අය අලුත් කුමන්ත්‍රණයක් කරනවා. ඒ අලුත් කුමන්ත්‍රණයට මේ පැත්තේ ඉන්න සිරිසේන උන්නහවත් සම්බන්ධ කරගෙන. සිරිසේන උන්නහ මොකද්ද කියන්නේ? සිරිසේන උන්නහ කියනවා මේක ඉන්දියාව විසින් කුමන්ත්‍රණයක් කරපු කුමන්ත්‍රණයලු. ඉන්දියාව යකෝ හද දෙයනේ තුම්පාරක් කියලා තියෙද්දි ඒක ක්‍රියාත්මක නොවීම නෙමෙයිද වරද? ජනාධිපතිවරයා හැටියට උන්නේ හිටියා නේද? දවස් 52කට කලින් රජිත් බන්දුම් බණ්ඩාරයි මායි තමයි අමත්‍ය සහ නියෝජ්‍ය අමති. හැබැයි දවස් 52කට පස්සේ සිරිසේන මහත්තයා නේද මේ ආරක්ෂක අංශ සේරම මෙහෙව්වේ. ඒ නිසා ගෝඨාභය සිරිසේනව පාවිච්චි කරා. ඒ වගේම සලේලමේ සියලු දෙනාම එකතු වෙලා මහා පාවාදීමක් කළා, මහා කුමන්ත්‍රණයක් කළා. දැන් ඊළඟ බලපෙරළිය, ඊළඟ බලමෙහෙයුම සඳහා සිරිසේන අද රනිල් වික්‍රමසිංහලගේ ඔඩොක්කුවට වැටිලා තියෙනවා. අද රාජපක්ෂලගේ මේ ඔඩොක්කුවට වැටිලා තියෙනවා. නිසා ඊළඟ බලපෙරළිය සඳහා දැන් මේගොල්ලෝ බෝ දේශපාලනයත් එක්ක ගලපලා අද ඉන්දියාවත් මේකට පටලව ගන්න හදනවා. අද ඉන්දියාවත් පටලව ගන්න හදනවා. මොකද ඉන්දියාවත් දැන් මහමැතිවරණයක් තියෙන වෙලාවක දැන් මේ බෝල දාන්න මහා කුමන්ත්‍රණයක්, මහා විදේශ බලපෑමකුත් එක්ක කොන්ට්‍රැක්ට් එකක් කරන් තියෙනවා. මේකේ ගහපන් ඉන්දියාවට කියලා. මේ බෝම්බවත්තු කරේ ඉන්දියාව කියලා. ඒ නිසා අපිට බොහොම පැහැදිලි
ගරුමන්තුමා අතර කරන්න
රටක් විදිහට මට තව වෙලා දුන්නා. අපිට දිගින් දිගටම උදව් කරා. ඒ වගේම ඉන්දියාව සූදානම් මේ පරීක්ෂණ පවත්වන්න ඒගොල්ලන්ගේ සහාය ලබා ගන්න. මම කියනවා ඉන්දියාවේ සහාය ලබා ගන්න. අපි ඉන්දියා අනුතානාපතු වලත් එක්ක කතා කරපුවාම ඉන්දියාව සූදානම් මේ පරීක්ෂණ වලට සහාය ලබා දෙන්න.
මුලසනේ සභාපතිතුමනි, නලින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හාෆ් ෂිෆ්ට් එක ලියාගෙන ඇවිල්ලා කතා කරනවා. එතුමා හාෆ් ෂිෆ්ට් එකක්. මම කතා
කරන්නේ පොයින්ට් එක මොකද්ද?
පොයින්ට් එක. එතුමා මගේ නම කියලා කිව්වා, මම බොරු කිව්වයි කියලා. මම මන්ත්‍රීතුමා අධිකරණයේ තීන්දුවත් බුද්ධ්‍යාංශ වාර්තාවත් එක තමයි මම කිව්වේ. 2015 ඉඳලා බුද්ධ්‍යාංශ වාර්තාව මම සභාගත කරා. මම අධිකරණයේ තීන්දුව. නලින් ප්‍රනාන්දු කතා කරන්නේ හාෆ් ෂිෆ්ට් එක තියෙන දේ. අපි කතා කරන්නේ ලිඛිත දේ. බුද්ධ්‍යාංශ වාර්තා සහ නියම දේ.
ගරු මන්ත්‍රීතුමනි, බොහොම හොඳයි. මම ඊළඟට කියන අර ඩොක්ටර් සාෆි ගැන කියපු කතාව මම දැක්ක. රතන හාමුදුරුවොත් මොකද්ද කතන්දරයක් කියනවා. ඒ වෙලාවේ පැමිණිලි 600ක් ඇවිල්ලා තිබුණා. ඒකේ පැමිණිලි කරපුවාගෙන් 182කට ළමයි නෑ කියලා කිව්වා. මේ වෙන විට 182කින් 120ටම ළමයි ඉන්නවා. මේවා පට්ටපල් බොරු. මේ ඩොක්ටර් සාපිට අද හිඟ වැටුප් එක ගෙවලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට අමතර විනාඩි 3යි ලැබුණේ අවසානයේ.
තව වෙලාව දෙනවා. තව විපක්ෂ නායකයන්ට තව වෙලාව දෙනවා. ඒ නිසා හිඟ වැටුපුත් එක්ක ලැබිලා තියෙනවා. මට තව විනාඩි 4ක් 5ක් දෙනවා. ඔබතුමා වෝ නම් පරීක්ෂා කරලා බලන්න. හිඟ වැටුපුත් එක්ක කියලා දෙනවා. ඒ නිසා ඩොක්ටර් සාපිලා වගේ හොඳ දොස්තරලව එයාලගේ ආත්මය විනාශ කරපුවාට දැන් වන්දි හම්බෙලා තියෙනවා. ඒ වගේම දැන් මම කොලෙක හාෆ් විසි සීට් එක ලියාගෙන ආවා කියලා කිව්වේ. මෙන්න දැන් සභාගත කරනවා මම ලිපියකින් එකට. පළවෙනි ලිපිය තමයි මම සභාගත කරන මේ ගොනුවේ තියෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, මේ සභාගත කරන ලිපියකින් එකට මම කියන්නම්. පළවෙනි එක තමයි ඇමුණුම එක. කීත් නර් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සකස් කළ C8710 EM දරන වාර්තාව 1. ඇඟනුම් 2. කිල්නොච්චි පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක තිලකරත්න නිලධාරියා විසින් ඒ වාර්තාව. ඊළඟට ඇමනුම් 3. හමුදා බුද්ධ්‍යාංශ අධ්‍යක්ෂක චූලා කොඩිතුවක් වහතා වවුනතු සිද්ධිය ගැන 2008 දෙසැම්බර් 5 ඒ සම්බන්ධ වාර්තාව. ඇමනුම් 4. 2020 පෙබරවාරි මාස පළමුවෙනිදා.
ගරු මන්ත්‍රීතුමා, මට දැනුම් දීමක් කරලා නැහැ. වෙලාව ඔබතුමාට අමතර දීලා
තියෙන විදිහට විපක්ෂ නායකතුමා ඒ වාර්තාව. ඇමනුම් 5. මාවලල්ල බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ප්‍රති ලබාගත් උපදෙස් සහිත වාර්තාව. ඇමනුම් 6. සහරාන් කාත්තාන් කුඩියේ නොමැති බව සඳහන් කරමින් 2019 ජනවාරි 5 වෙනිදා මාවලල්ල පොලිස් නිලධාරීන් කාත්තාන් කුඩියේ ග්‍රාම නිලධාරී ජස්මිලාගෙන් ලබාගත් ලිපිය. ඇමනුම් 7. බුදු පිළිම සිද්ධියට අදාළව ඉන්ටර්පෝල් ලිපිය. ඇමනුම් 7. මානල්ල බුදු පිළිම සිද්ධිය විමර්ශනය පැවතු සහකාර පොලිස් නිලධාරි හෙට්ටිආරච්චි කමල් පෙරරා එතුමා ජනාධිපති කොමිසම ලබා දුන් සාක්කිය. ඇමනුම් 8. බුදු පිළිම සිද්ධියේ විමර්ශන සම්බන්ධයෙන් CID සකස් කළ සංශෝධිත පරීක්ෂණ
ඔබතුමාට තව විනාඩි 4ක් තිබෙනවා.
ඇමනුම් 9. බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් උසස් නිලධාරීන් ගමන් සටහන් පොතේ සාහනී අපේක්ෂක දැමූ සටහන් සහ වනාතවිලිය සබ්දය සම්බන්ධයෙන් සාහනී අපේක්ෂක උසස් නිලධාරීන් ගමන් සටහන් පොත්වෙදූ සටහන්. ඇමනුම් 10. මාවනල්ල බුදු පිළිම සිද්ධියට අදාළව CID එක සකස් කළ සැකසුම. ඒ වගේම ඇමනුම් 11. සහරාන් කබීර් හසින් සහරාන් හසින් සම්බන්ධයෙන් CID අධිකරණයට යොමු කළ වාර්තාව. ඇමනුම් 12. බුදුපුලිම සිද්ධිය අදාළ CID උසාවියට ඉදිරිපත් කළ වාර්තාව. අමනුන් 13 සහරාන් කල්ලිය සම්බන්ධයෙන් CID ආගමන යුගන පාලකට යොමු කළ ලිපිය. අමනුන් 14 මානල්ල බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් CID අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව. අමනුන් 15 සහරාන් සම්බන්ධයෙන් කරුණු අවධානය කර පසු ඒ සම්බන්ධයෙන් CID 2019 මාර්තු 26 සස්ත විවාසල් කොට්නාස යොමු කළ ලිපිය. අමනුන් 16 CID මෙහෙයුමෙන් බුදුපිළිම සිද්ධිය අත්අඩංගුවට සකකරුවන් පිළිබඳව විස්තරය. අමනුම් 17 බෝම්බකරු ජමීල් මොහමඩ්ගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ 2018 අප්‍රේල් 12 වෙනිදා ලබාගත් කට උත්තරය. අමනුම් 18 ජමීල්ගේ කට උත්තරය පාදක කරගෙන ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ අධ්‍යක්ෂ නාරසිල්ලා පොලිසියට යොමු කළ ලිපිය හා ඔහු සම්බන්ධයෙන් කඩිනමින් වාර්තාවක් දෙන ලෙස පොලිස්පතිතුමන් හෙදු සටහන. අමනුම් 19 දින 52 කාලයෙන් පසු ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ අලුත් අධ්‍යක්ෂක ජමීල්ගේ ගැටලුවක් නැති බව, ජමීල් හොඳ ළමයෙක් බව සඳහන් කරමින් පොලිස්පතිතුමන් යොමු කළ වාර්තාව සහ එය පිළි නොගනිමින් නැවතත් විමර්ශනය කළ ලෙස පොලිස්පතිතුමන් හෙදු සටහන. අමනුම් 20 නොවැම්බර් 20 දින දුන් දුක්ගන්න ආරාල රවි බණ්ඩාර සෙනවිරත්න, ඒ කියන්නේ අපි සෙනවිරත්න සීනියර් ඩීජි මහතා ජනාධිපති කොමිෂනර ලබා දුන් සාක්කිය. අමනෝ 21 පාස්කු ප්‍රාදේශීය පසු දින විමර්ශන සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සානි අබේසර මහතා ලබා දුන් නියෝග මාලාව. 22 සැකකරුවන්ගෙන් හා සාක්කිවරුන් ප්‍රකාශ වාර්තා කරද්දී අනාවරණ ගත යුතු කාරණා 60ක් ගැන සඳහන් කරමින් සානි අබේසර මහතා ලබා දුන් නියෝග මාලාව. පාස්කු ප්‍රහාරයට අදාළව අධිචෝදනා ගොනු කර ඇති සැකකරුවන් පිළිබඳ විස්තරය. අමනු 23-2 පාස්කු ප්‍රහාරය අදාළ සානි අපේක්ෂක මෙම යටතේ අත්අඩංගුවට ප්‍රධාන සැකකරුවන් හා ඔවුන්ගේ අනාවරණය වූ කාරණා. 24 පාස්කු විමර්ශනය අධීක්ෂණය කළ CID නිලධාරීන් ලැයිස්තුව සහ අධීක්ෂකවරයාගේ වාර්තා. 24-2 ඉවත් කරන ලද විමර්ශනයෙන් සහ අධීක්ෂණයගේ නිලධාරී වාර්තාව. 25 නීතිඥ හිජාස් ඉස්මුල්ලා සහ අනිකුත් ජසීම් විරුද්ධ සාක්ෂි නොමැති බව පෙන්වන ලිපිය. 26 සානි අබේසරගේ චෝදනා අසත්‍ය බව සඳහන් කරමින් CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ 20 ඔක්තෝබර් 28 දිනදී පොලිස්පති වාර්තාව. 27 සානි අබේසරගේ කුලියාපිටියේ උසාවියේ ඉදිරිපත් කළ බී වාර්තාවට අසත්‍ය කරුණු අඩංගුවට මහාචාර්ය රොහාන් ගුණරත්න දෙරණ අලුත් පාර්ලිමේන්තු වැඩසටහන ඉදිරිපත් කළ ප්‍රකාශය. 28-1 සානි අබේසර මහතා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ඒකක කළ විමර්ශන 9කින් ඔහු නිදහස් කළ නිදහස් බවට ලිපි 9. 28-2 සානි අබේසර සියලු හිගට උත්සාහ දීමනා ගෙවන ලෙස පොලිස් කොමිසම ජූනි 6-2023 තත්පරයයි. අවසාන එක ලේකම් යොමු කළ ලිපිය පොලිස් කොමිසම. ඒ නිසා අවසන් කරනවා මම ගරු මුලස්සේ මන්ත්‍රමනේ. විශේෂයෙන්ම මේ කරුණු කාරණාත් එක බොහොම පැහැදිලි මහමොළ කරුවා කවුද, ක්‍රියාත්මක කරේ කවුද කියන එක. ඒ වගේම වැරදි ප්‍රවෘත්තියක් යනවා ඒකත් නිවැරදි කරන්න. ඊයේ පෙරේදා ඉරාන අගමැතිරයා ආපු වෙලාවේ අපි එතුමාව හම්බවුනේ නැහැ කියලා අපිට තානාපති කාර්යාලයෙන් අපේ නායකතුමාට ඒ පොයින්ට් එක
හම්බුනේ නැහැ.
අපි ඩිනර් එකට ගියේ නැත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන ඩිනර් වලට සජිත් ප්‍රේමදාස මහත්තයා යන්නේ නැති නිසා.
ඕඩර් ප්ලීස්. දිවා විවේකයෙන් නැතිව විවාදයේ ඉදිරියට ගෙන යාමට ස්වභාවිකවද? රමේෂ් පත්‍ර මහත්තයා
ගරු
දිවා විවේකයේ රහිතව සභාව ගෙන යාමට එකඟද?
එකඟයි.
ස්තුති. ඔය පොයින්ට් එක මොකද්ද
මහත්තයා? මේ සභාවේ කාලය වෙන්වීම ඉතාම විෂම වෙන්වීමක් වෙන්නේ විනාඩි 8යි මගේ නමට වෙන් වෙලා තියෙන්නේ. දැන් ටිකකට කලින් බැලුවා මේක විනාඩි 6 වෙලා මම කතා කරන වෙලාව වෙනකොට විනාඩි 4 වෙන්න පුළුවන්. කරුණාකරලා මට මගේ විනාඩි 8 ඕන. මේ කාලය කා දැමීමට අපි සම්බන්ධ නැහැ. ඒ විනාඩි 8 අනිවාර්යෙන් දෙන්න ඕන. එහෙම දෙන්න අනිවාර්යෙන් කටයුතු කරන්න කියලා මම ඉල්ලා හිටියා.
ගරු මන්තුමා මට මේ දීලා තියෙන කඩදාසි වල සටහන් වෙන වෙලාව පමණයි මට කතා කරන්න පුළුවන්නේ. මට වාර්තා කරන්න පුළුවන් කතානායකතුමාට ඔබතුමාට ලැබෙන් වෙලා තියෙන කාලය කිසිම අඩුවක් මම කරන්නේ නැහැ. මේ සඳහන් වෙන කාලය තමයි ඔබතුමාට ලබා දෙන්නේ. ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක්
ලැබෙනවා. ගරු මූලාසනයේ මන්ත්‍රීතුමා විනාඩි 11යි තිබෙන නලින් බණ්ඩාරට විනාඩි 25ක් කතා කරා බලන්න වෙලාව. විනාඩි 13ක් අඩු වෙන්න ඕනේ විපක්ෂෙන්. විනාඩි 13ක් විපක්ෂයෙන් අඩු වෙන්න ඕනේ. ඔක අපි හවස් වෙනකම් බලනවා. හරියට විනාඩි 13 ඒ පැත්තෙන් අඩු වුණාද කියලා. ඒක නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි පාස්කු ගැන කතා කරන්න ලැජ්ජ තියනවාද කියලා මන් දන්නේ. දැන් පාස්කු බෝම්බේ පුපුරනකොට ඔබතුමා පාර්ලිමේන්තුවේද? නැහැ. පාස්කු බෝම්බේ පුපුරනකොට ඔබතුමා 2019 පාස්කු බෝම්බේ පුපුරනකොට ඔබතුමා පාර්ලිමේන්තුවේ නෙවෙයි. එතකොට 2015 ආණ්ඩුව කාගේද? 2015 ආණ්ඩුව කරේ නලින් බණ්ඩාර පොලිස් රාජ්‍ය ඇමති රංජිත් බණ්ඩාර පොලිස් ඇමතිත් එක්ක ආණ්ඩුව. පාස්කු බෝම්බේ පිපුරුවේ කවදද? 21. 21 වෙනිදා බෝම්බේ පුපුරනකොට කවුද පොලිස් රාජ්‍ය ඇමති මේ රටේ? පොලිස් රාජ්‍ය ඇමති නලින් බණ්ඩාර. පොලිස් ඇමති කවුද? පොලිස් මොකද පොයින්ට් ඔෆ් ඕඩර්? ඔයානේ පොලිස් රාජ්‍ය ඇමති. නම කිව්වා පොලිස් රාජ්‍ය ඇමති ඔයා.
අර මූලාසනේ මන්තුමනි ඔබතුමාට වගකීමක් තියෙනවා වැරදි ප්‍රකාශයක් යස්ථාර නියෝග අනුව කරොත් ඒක නිවැරදි කරන්න. මෙතුමා කියන දිනවකවානවල මම පොලිස් රාජ්‍ය ඇමති නෙමෙයි, මම ඒතකොට සංවර්ධන උපාය වාර්ගා නීති සංවර්ධන උපාය වාර්ගා ජාත්‍යන්තර කටයුතු ඇමති. දවස් 52කට කලින් මම ඇමති, මම නියෝජ්‍ය ඇමති රංජිත් බද්දු බණ්ඩාර මෙතුමා ඇමති. එනිසා දවස් 52න් පස්සේ
හරි මේගොල්ලෝ ඔය පොඩ ගහගන්නකෝ බෑ ඉන්න බෑ. මේ ඔය පක්ෂපාතී විදියට වැඩ කරන්න බෑ. මෙතන මූලාසුනේ පොයින්ට් බෝඩරේ මොකද? ඔය පක්ෂපාතී විදියට වැඩ කරන්න බෑ මූලාසුනේ. ගරු මන්ත්‍රීතුමා මේ පක්ෂපාතී විදියට මෙතන වැඩ කරන්න එපා. කවුරුත් මං කාටවත් කියන්නේ පක්ෂපාතී මට පක්ෂපාතී වෙන්නත් එපා, නලින් බණ්ඩාරට පක්ෂපාතී වෙන්නත් එපා. ඒ නිසා මම කියන්නේ ගරු මූලාසනේ මන්ත්‍රීතුමා 2015 ඉඳන් බෝම්බේ පුපුරනකම් කැබිනට් එකේ ඒගොල්ලොන්ගේ මැමතිවරු, ඒගොල්ලොන්ගේ රාජ්‍ය මැතිවරු ඒගොල්ලොන්ගේ පොලිසියේ තියෙනවා පොත. TR එක RIB CIB පොලිස් පොත් තියෙනවා. පොලිස් පොත්වල TR එක දැන් ගේන්න MSD එක TR එක MSD එකේ TR පොත ටෙලිෆෝන් රෙජිස්ටරේ දැන් ගේන්න. 2000 අප්‍රේල් මාසේ 10 වෙනිදා මැසේජ් එක දුන්නේ. අප්‍රේල් මාසේ 10 වෙනිදා දීලා තියෙනවා මැසේජ් එක හැම ප්‍රභූවරයෙකුටම. 2010 අප්‍රේල් 10 මේ කතා කරන්න ඉඩ දෙන්න. ඔව් අප්‍රේල් මාසේ අයිසලා වාඩියු නැගෝ ඉන්නේ අජන දොත් නැතුව. මේ අප්‍රේල් මාසේ 10 වෙනිදා අප්‍රේල් මාසේ 10
වෙනිදා පොයින්ට් එක ගර්මන්තුමා
ස්ථාවර නියෝගන ඔබතුමා තමයි මූලාසනේ ඉන්නේ. එතකොට ඔබතුමා මේ කියපු වැරදි ප්‍රකාශය නිවැරදි කරන්න ඕන.
ඔබතුමාට කාලය දුන්නා.
ඉතින් ඒක නිවැරදි කරන්න ඔබතුමා. නිවැරදි කරන්න කියන්නේ ඇන්සාඩ් එකේ වැරදි වයින් කරන්න කියන්නේ. මොකද මේගොල්ලෝ දැන් නැතුනට ඇන්සාඩ් එකට පුළුවන් නිවැරදි හොයලා බලන්න. එතුමා කිව්වා මම නියෝජ්‍ය අමති කියලා. මම පොලිසිය බාර නියෝජ්‍ය අමති නෙමෙයි. ඕන්නම් ඔය ඉන්න සරත් මොන්දේක මාත්‍යන් ආන්න. එතකොට අපි වෙන අමාත්‍යංශයක. අපි මෛත්‍රීපාල උන්නේ අයින් කරා. වැරදි දේවල් අයින් කරන්න කියන්නේ. මම කියන දේ පිළිගන්න ඕනේ නැහැ. ඔබතුමා බලන්න.
ඔබතුමා පක්ෂපාතී වෙන්න එපා.
සෙන්කොල උසයනවා. චාමර වැත්තුවා.
හරි. ඒක නිසා මේ ඒ වෙලාවේ රටේ ඇමතිකම් කරේ 10 වෙනිදා අප්‍රේල් මාසේ ප්‍රභූවරුන්ට එවලා තියෙනවා MSD එකට යන්න. දැන් MSD එකට ගිහිල්ලා ගන්න. මේ ආණ්ඩුවේ 10 වෙනිදා මේ හිටපු රාජ්‍ය ඇමතිවරු හිටපු ආණ්ඩුවේ TR එක MSD එකේ තියෙනවා මන්ත්‍රීතුමා. MSD එකෙන් 10 වෙනිදා මම මා ඇමති, මට 8 දෙනෙක් හිටියා. 10 වෙනිදා එව්වේ MSD එකෙන් මේ ප්‍රභු මෙහෙම සිද්ධියක් කරනවා, ප්‍රභු වලට ආරස්සාව දෙන්න කියලා. මේගොල්ලෝ පොලිස් ඇමති, පොලිස් රාජ්‍ය ඇමති මේ දෙන්න. මේගොල්ලෝ මොනවත් කරේ නැහැ. මේ කාටවත් මේ ඇඟිල්ල දික් කරන්න හදන්න දෙන්න එපා. ආණ්ඩු කරේ ඇමතිකම් කරේ කැබිනට් එකේ හිටිය කවුද කියලා අපි දන්නවා. මේවා නිකන් අපේ කරෙන් දාන්න යන්න එපා. මේ යෝජනාව ගෙනාවේ කවුද? යෝජනාව ගෙනල්ලා තියෙන්නේ මේ අක්කෝගේ ආණ්ඩුවනේ. අපේ ආණ්ඩුවද? අපිද හිටියේ? අපි නෙමෙයි හිටියේ ඒ වෙලාවේ. ඒ වෙලාවේ බොරුවට නිකන් කෑ ගහන්න එපා. හරිද? ඒක නිසා මේ වාඩි වෙනවා. තමුසේ ඇවිල්ලා පොලිස් ඇමතිකමේ කරපු හරිය තමයි තමුසේ රංජිත් බණ්ඩාරයි. මේකේ එල්ලන්න ඕන මේ දෙන්න. මේ නඩුවේ පොලිස් රාජ්‍ය ඇමති නලින් බණ්ඩාරයයි අර
මන්තුමා ඔබතුමා
ගරු මුලාසේ මන්තුමනේ
ඉස්සල්ලාම තිබෙනවා නම් ඒක ඉවත් කරන්න
කියලා මම කිව්වා. දෙවනි කාරණේ ඒ කාලකන්‍ය ආණ්ඩුවේ අගමැතිවරයා තමයි දැන් ජනාධිපතිවරයා කරගෙන වැඳගෙන ඉන්නේ.
මෙයා
වඳින්නේ
බණ්ඩෝ වැඩේ වෙලා තියෙන්නේ මේකනේ. බණ්ඩෝ දෙන්නේකට පොලිස් ඇමතිකම් බණ්ඩෝ කොහෙද පොලිස් ඇමතිකම් කරේ? මුන් දෙන්නම බණ්ඩෝනේ. එකෙක් බිංගිරිය බණ්ඩා, එකෙක් බිබිලේ බණ්ඩා. විබිල බණ්ඩලාට පොලිසිය ඇමතිකම් කරන්න මුන්ට තේරෙනවයි. මුන් පොලිසිය ඇමතිකම් කරලා සාණි බදාගෙන හිටියට සාණි වල්ලා ගත්තට වැඩක් නැහැ. වැඩේ පේල් පිළිගන්න. වැඩේ පේල්ුනේ තමුන්ගේ ආණ්ඩුවෙන්. තමල් තමුන්නාතලගේ ආණ්ඩුවෙන් පේල්ුනේ. පේල් වෙච්ච වැඩේ අපිට අපේ කරේ තියන්න එන්න එපා. පේල් වෙච්ච වැඩේ කරේ තියන්න එන්න එපා අපේ කරේ. මොකද්ද? විනාඩියක් ඇයාට දෙන්නේ? ඇයාට විනාඩියක් දෙන්නේ කොහෙද මෙතන? මොකද්ද ඔයගේ කතාව? මොකද්ද පොයින්ට් පොඩුවේ?
මොකද්ද පොයින්ට්?
මගේ කතාව මං කරගත්ත.
මේ මෙතුමා සම්පූර්ණයෙන් සභාව නොම ගෙවනවා. මේ එදා සිද්ධිය වෙනකොට රජිත් මද්දුම් බණ්ඩ වරත් නලින් බණ්ඩ අර මේ පොලිස් ඇමතිකම් වල හිටියේ නැහැ.
ගරු මන්ත්‍රීවරයා ඉතා පැහැදිලිව කිව්වා වැරදි දෙයක් සනාන් කරලා තියෙනවා නම් ඇන්සාඩින් ඉවත් කරන්න
කියලා.
සාමර මද්දුමා.
මන්ත්‍රීපාල සිරිසේන තමයි.
ඔය කතා කරන මිනිස්සයා පාර්ලිමේන්තුවේ හිටියේ නැහනේ. ඔය කතා කරන මිනිහා එතකොට පළාත් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ මිනිහා ගෙදර හිටියේ මිනිහෙක්. එතකොට ඔය තමුගේ ගෙදර හිටියේ. ගෙදර හිටියේ මිනිහා කොහමද ඔය උත්තර දෙන්නේ තමුගේ පාර්ලිමේන්තුවේ හිටියද ඒ කාලේ? මේ පුළුවන්නේ මේ ගා ගන්න විතරයි තමුගේ වත්තේ දලු කඩපුවා බලපුවත් ඒකේ ඉඳලා තමුගේ ඒක බලා ගන්නවා. මෙතන තමුගේ එතන හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ හිටපු මිනිහෙක් එක්ක කතා කරන්න. අපි දන්නවා කවුද මේ පාස්කු ප්‍රහාරය ගැන මුලින්ම විජේදාස රාජපක්ෂ. විජේදාස රාජපක්ෂ 2017 කිව්වා. කිව්වම කවුද? මුජිබුල් රහ්මන්. මේකේ හිටපු മന്ത്രി hina වුණා. මුජිබුල් රහ්මන් තමයි hina වුනේ. පළවෙනියට විජේදාස රාජපක්ෂ 2017 දී මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විජේදාස රාජපක්ෂ කිව්වා මෙන්න මේම සිද්ධියක් වෙන්න යනවා. අන්තවාදී කණ්ඩායමක් මේ වෙනකොට ගිහිල්ලා තියෙනවා විදේශ රටවල් වලට පුහුණුවට මේ සම්බන්ධව බලන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ විජේදාස රාජපක්ෂ කිව්වා. කියනකොට මොකද මුජිබුල් රහ්මන් කිව්වේ? මෙයාට පිස්සු. මෙයා අන්තවාදියෙක්. මෙයා මුස්ලිම් අරුන් අතර ප්‍රශ්න හදන්න යනවා කියලා විජේදාස රාජපක්ෂ කිව්වා. දැන් මොකද මේ කාදිනල් තුමාට පිස්සුද? කාදිනල් තුමා යන්නේ අවුරුදු 80යි කාදිනල් තුමාට. එතුමා බලන්නේ කාදිනල් තුමා කාලය දීර්ඝ කරගන්න දැන් වතිකානුවට යවලා. එතුමාගේ කාලය දීර්ඝ ගන්න කාදිනල් තුමා වතිකානුවට යවලා අවුරුදු 80යි. දැන් මේ ඉන්නේ බිෂොප් සභාවෙන් විරුද්ධයි. බිෂොප් සභාවෙන් කියනවා මෙයාගේ කාලය දීර්ඝ කරන්න එපා කියලා. අවුරුදු 80යි. දැන් වතිකානුවට යවලා තියෙනවා මේ මොකද්ද මෙයා කියන්නේ? මෙයා කියනවා මේ පාස්කු ගැන කතා කරන්න ඕන. පාස්කු ප්‍රශ්නේ විසඳිලා නැහැ කියලා එයාගේ කාලය දීර්ඝ කරන්න යනවා. කාලය දීර්ඝ කරගන්න යනවා. ඊට වැඩිය දේවල් මේ රටේ වෙලා නැද්ද? මේකට බෞද්ධ මිනිස්සු සම්බන්ධද? මුස්ලිම් අන්තවාදී මරාගත්තා. කතෝලික ජනතාවකට බෝම්බයක්ද? අපි ඒවට විරුද්ධයි. බෞද්ධ ජනතාව ප්‍රශ්නයක්ද මේක? අපේ මිනිස්සු මැරුන්නේ නැද්ද මේ රටේ? අපේ දළදා මාලිගාට ගැහුවේ නැද්ද? කැපිටිකොල්ලේ කැපුවේ නැද්ද? අනුරාධපුරේ ගැහුවේ නැද්ද? පල්ලිය ගොඩල්ලේ ගැහුවේ නැද්ද? අපේ රටේ ඈ භික්ෂු ඝාතනය වුනේ නැද්ද? මායින් අම්මානේ මැරුවේ නැද්ද? මිනිස්සු කැපුවේ කැටුවේ නැද්ද? ඈ සරත් පොන්සේකාට බෝම්බේ පුපුරලා සරත් පොන්සේකාට බෝම්බ පිපුරුවේ නැද්ද? මේ රටේ හමුදාපතිවරු මැරුණ නැද්ද? අපේ රටේ අපිට වෙච්ච දේවල් ගැන කවුරු කතා කරන්නේ නැණි අකෝ. මේක මේ අවුරුදු 4ක් 5ක් 6ක් මේ කාදිනල්ගේ ප්‍රශ්නේ. කොළඹ බැංකු ගොඩ නැගිලි බෝම්බේ පිපුරුවේ නැද්ද? ඊළඟට මහ බැංකු බෝම්බේ පිපුරුවේ නැද්ද? කොළඹ බස් ස්ටෑන්ඩ් එකේ බෝම්බේ පිපුරුවේ නැද්ද? ඒවට මිනිතු මැරුණේ නැද්ද? මේක හැම වෙලාවෙම බදාගෙන කතා කරන්නේ මේ පාස්කු එකනේ. මේ පාස්කු මගුලක් කතා කරන්නේ අපි හිටපු ආණ්ඩුවකත් නෙවෙයි, උන් හදපු ආණ්ඩුවේ උන් කැබිනට් ඇමතිවරු. උදාහරණයක් පොඩියෙන් මුලාදනේ මන්ත්‍රීතුමා, පර්මාන්ත ඇමති දැන් රමේෂ් පතිරම, මම රාජ්‍ය ඇමති. එතකොට දැන් පර්මාන්තයේ මොනවා හරි වුණාම වග කියන්නේ කවුද? ඇමති නැත්තම් රාජ්‍ය. අපි දෙන වග කියන්න ඕන. අපේනේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නේ. එතකොට යකෝ මාරකෙල් යන්නේ මේක. රාජ්‍ය ඇමති පොලිස් ඇමති ලාගෙන් අහන්න නැතනම් කාගෙන් අහන්නද මේ ප්‍රශ්න? මේක මේ දාන්නේ. ඒසා මේක අනිවාර්යෙන් 10 වෙනිදා MSD එකට දැයියා. MSD එකේ ප්‍රභූවරුන්ට එවලා තියෙන මැසේජ් එක මට බදුල්ලට ආවා. මම මායමති බදුල්ලට MSD එකේ අපේ MSD එකට දැනුම් දුන්නා මෙහෙම සීතියක් වෙනවා කියලා. සීතිය ගැන හොයලා බලන්න කියලා. මේක කරගන්න බැරි වෙලා අරයාගේ පිටේ මෙයාගේ පිටේ තියෙතිය අර ජනාධිපතිගේ මේ ජනාධිපතිගේ පිටේ තියෙතිය කතා කරනවා. ඉතින් මේක මොකද්ද? ජාතික ලැයිස්තුවේ ඊබ්‍රහීම් කවුද? දැන් කාදිනල් කියනවා JVP එකට ඡන්දෙ දෙන්න කියලා. ඊබ්‍රහීම් කාගේද හිටියේ? ඊබ්‍රහීම් ඇවිල්ලා දෙහිවල ජාතික ලැයිස්තු බස්නාහිර පළාත් සභාවේ පළාතේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ മന്ത്രി ඊබ්‍රහීම්. බස්නාහිර ජාතික ලැයිස්තුවේ മന്ത്രി. ජාතික ලැයිස්තුවේ മന്ത്രിගේ පුතා තමයි දෙහිවල බෝම්බ පිපුරුවේ. ඈ එතුමා තමයි බෝම්බෙන් මැරුණේ. එතකොට දැන් ජනතාව කාදිනල් මාරෙනි. මාර කතානේ කාදිනල් කියන්නේ. කාදිනල් දැන් කියනවා ඇවිල්ලා ජනතාව විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න කියලා. ජනතාව විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න කියනවා කාදිනල්. මේක මාර යකාගේ කතාවක්. බෝම්බේ පිපුරුවේ ඉබ්‍රාහිම්ගේ පුතා ඉබ්‍රාහිම් ඇවිල්ලා ජාතික ලැයිස්තුවේ ජනතාව විමුක්ති පෙරමුණේ. ඈ දැන් නම් ජනතාව විමුක්ති පෙරමුණක් නැහැ නේ මොකද දැන්? ආ නේකේ ඒකෙන් ඉල්ලලා ඉවරලා දැන් කියනවා කාදිනල් කියනවා ජනතාව විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න කියලා. මේක සජිත් ප්‍රේමදාස මහත්තයා නිවාස ඇමති.
ඔය වර්තා විනාඩියක කාලයක්
මේ යෝජනාව ගෙනාපු හැම එකම මේ යෝජනාව ගෙන ආ කවුද නිරෝෂන් රාජ්‍ය ඇමති. ඒ වෙලාවේ මේ ඔක්කොම රටේ කැබිනට් එකේ ඇමතිකම් කරපු උදවිය තමයි පොලිස්පති කවුද? පොලිස්පති තේගොල්ලෝ පත් කරේ. සානි කවුද පත් කරේ? ඒත් ඕගොල්ලෝ. ඉතින් මේ ඔක්කොම පත් කරපු මිනිස්සු තමයි මේ ඉන්නේ. එහෙමනම් අපි වග කියන්න ඕනේ නැහැ. මෙතන ඉන්න මේ ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන කවුරුත් අද අපි මේකට වග කියන්න ඕනේ නැහැ. ඒකට ආණ්ඩු හදපු ආණ්ඩුවේ හිටපු කැබිනට් මණ්ඩලයේ හිටපු පොලිස් ඇමතිකම් කරපු නලින් බණ්ඩාරලා වග කියන්න ඕන. මේකේ පළවෙනි චූදිතයා හැටියට එල්ලන්න ඕන නලින් බණ්ඩාර එල්ලන්න ඕන එල්ලුංගහ යවන්න ඕන. දෙවෙනි පළවෙනියට එල්ලන්න ඕන රංජිත් මද්දුම් බණ්ඩාර. දෙවෙනියට එල්ලන්න ඕන නලින් බණ්ඩාර. ඒවකට පොලිස් රාජ්‍ය ඇමතිවරයා හැටියට
ගරු මොලාසේ මන්තුමනි මේ 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 මන්ත්‍රීවරයා දිගින් දිගටම මේ රටේ ජනතාවත් සභාවත් නොමග යවනවා. කරුණා කරලා අර හැපතේ අංගොඩ රෝවලා තියෙන වහම මොලේ පරීක්ෂා කරන්න බඩෙත් බඩත් එක්කම බලන්න බඩෙත් මොන හරි වැඩිපුර තියෙනවා මොලේ පරීක්ෂා කරන්න.
චාමර වෙත්තුවා.
නෑ මං අහන්නේ මූලාතනේ මන්ත්‍රීතුමාගෙන් එයා කියපු එක පොයින්ට් ඔෆ් ඕඩරේ මොකද්ද?
ඔබතුමා එතුමාගේ නම සඳහන්
කරන්න අංගොඩ රෝවලට අපි යන්නේ නෑ. ඔයාට හිටාලි දෙයයි යන්න වෙයි වැඩියෙන්. ඔයා මේ
ඔබතුමා කාලය අවසන්
වෙන්න එපා. අපි දන්න ඔයා කවුද කියලා. ඔයා තමයි චමින්ද විජේසිරි අහගන්න එපා මගෙන්. ඔයා ඕස්ට්‍රේලියාවට යවලා මන්ත්‍රීකම බික් එක. ඒක මගෙන් අහගන්න එපා.
ඔය කාලය අවසන්යි.
දෙන්නේ මම. අපුගම් කරන නිකන් බෝකර් කෙනෙක් ඔයා. ඔයා ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට සුදුසු
නෑ.
එනිසා බෝකර් වෙන්න එපා. ජෝකර් වෙන්න එපා බෝකර්. ඒකෙන් හින්දා ඒක මේ වෙලාවේදී කියන්න ඕන. ඕගොල්ලෝ මේ අනුන්ගේ පරිප්පු දාන්න එන්න එපා. මේ ඉන්නේ ආ එන්නවා තව එක්කෙනෙක් ආ ඔයාට දෙන්න. ඒ නිසා ඕගොල්ලෝ මේ අනුන්ට මේවා දාන්න යන්න එපා. ඕගොල්ලෝගේ ආණ්ඩුවෙන් කරගත්ත ඒවා. ඕගොල්ලෝ ඇමතිකම් කරලා ඕ මේකේ පළවෙනි දෙවෙනි මේ මේකේ මේගොල්ලෝ ඉස්සල්ලා මේගොල්ලෝ එල්ලලා තමයි මේ වැඩේ ඉවර කරන්න ඕනේ කියන. මේකට කිසිම ආණ්ඩුවක් ඕගොල්ලෝ විපක්ෂෙන් එනාවේ යෝජනාව. ඕගොල්ලෝගේ ආණ්ඩුවෙන්ම කරගත්ත වැඩ අපි ඒවට වගේ කියන්න අවශ්‍ය නැහැ. මේ රටේ මිනිස්සු ඒක ඉගෙන ගන්න.